යෝජනාව ස්ථිර කිරීම ගරු කනකේරත් මැතිතුමා ඔබතුමාට විනාඩි 10යි.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කාර්ක නියෝජ්‍ය කතානායකතුමනි. අද විශේෂයෙන්ම මේ බුද්ධිය සමිතියේ ඉල්ලීම් වෙනුවෙන් මේ අවස්ථාවේදී අපේ සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා මේ ඉදිරිපත් කරපු යෝජනාව මා ස්ථීර කරමින් අද පවතින ප්‍රවාහන ක්ෂේත්‍රයේ ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ දුම්රිය වැඩ වර්ජනය. මේ දුම්රිය වැඩ වර්ජනය මූලිකම හේතුව තමයි වැටුප් විෂමතා. ඉතින් මම හිතන්නේ මේකේ අපි සුළුමුළු හොයලා බැලුවාම මේකේ තියෙන කාරණේ මොකද්ද කියලා හොයලා බැලුවාම මම හිතන්නේ එක පැත්තකින් ඒක ඉතාමත් සාධාරණ කාරණයක් හැටියට තමයි ඒ දුම්රිය වැඩ වර්ජනය කරන නිලධාරි අධීක්ෂණ නිලධාරීන්ට අපිට කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම මේක මේ වැඩ වර්ජනයට හේතුව, මේ ප්‍රශ්නයට හේතුව එදා 2015 අර දුම්රිය ටෙක්නීෂියන් ක්ලාස් 1 කියන තනතුරට පත් කරපු කණ්ඩායම එදා ඒ තාක්ෂණ දෝෂයක් නිසා තමයි මම හිතන්නේ මේකේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ. ඒ ක්ලාස් 1 කියන තනතුරට පත් කරලා අවුරුදු 5ක් යද්දි ඊට වඩා උඩින් ඉන්න නිලධාරීන් වන අධීක්ෂණ නිලධාරීන්ටත් වඩා වැඩි වැටුපක් ලැබෙනවා අවුරුදු 5ක් ගියාම. ඒක තමයි ඇත්ත කාරණය. ඊළඟට මම හිතන්නේ මේකේ අමාත්‍යතුමා අපේ මෙතන ඉන්න අපේ නියෝජ්‍ය මේ රාජ්‍ය අමාත්‍යතුමා ඇතුළු අමාත්‍යාංශයේ මේ පිළිබඳව හොයලා බලලා මේක සාධාරණයි, මේක සත්‍ය කාරණයක්, මේ සඳහා වැටුප් වැඩි කළ යුතුයි කියන තීරණය අරගෙන තමයි අමාත්‍යාංශයේ ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඒ තීරණය අරගෙන තිබෙනකොට තමයි මේ කාරණයට වැඩ වර්ධනය අද සිදු වෙන්නේ. ඉතින් මේකට හේතුව මොකද්ද? අමාත්‍යාංශය කියනවා මේක සාධාරණයි, මේකට මේ වැටුප් වැඩි යුතුයි කියලා. ඊළඟට මුදල් අමාත්‍යාංශයට යවුවහම ඒ මුදල් අමාත්‍යාංශයෙන් ඒක එතනින් එහෙමම නවත්තලා දානවා. ඒක තමයි ඇත්ත தত্ত্বය. ඊට පස්සේ මුදල් අමාත්‍යවරයාත් සමග මේ වෘත්තීය සමිතිය කාලයක් තිස්සේ සාකච්ඡාවකට වෙලාවක් ඉල්ලනවා, නමුත් ලැබෙන්නේ පසුගිය සතියේ පමණයි. ඒ ලැබිලත් ඒකේ සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ දෝෂයක් නිසා එහෙමත් නැත්නම් මේකේ වැටුප් අර තනතුරේ එක තනතුරක දුම්රියේ ටෙක්නීෂියන් නිලධාරීන්ගේ තනතුරේ අර ඉහළ ශ්‍රේණියකට ලබා දුන්න වැටුප අවුරුදු 5ක් ගියාපුවම් වැඩි වෙන එකේ තමයි මූලික හේතුව තියෙන්නේ. ඉතින් මේක සාධාරණයි. අපි වෘත්තීය සමිතියට විශේෂයෙන්ම ඉල්ලීම් කරා ඒ දවස්වල මේ තුලින් අපේ රටේ ජනතාව තමයි පීඩණයට පත් වෙන්නේ. අපේ රටේ ජනතාව එදා ගිහිල්ලා දුම්රිය සේවාව තියනවා කියලා ගිහිල්ලා ගියාපුවම ගෙදර යන්න විදිහක් නැහැ. ඉතින් එතකොට පීඩණයට පත් වෙන්නේ ජනතාව. ඉතින් නමුත් අද තියෙන තත්ත්වය තමයි මේකට මුදල් අමාත්‍යාංශයේ සාධාරණ පිළිතුරක් ලබා දෙන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශයේ අමාත්‍යතුමා ඇතුළු ඒ කණ්ඩායම ක්‍රියා කරන්නේ හිතක් පපුවක් නැති කණ්ඩායමක් හැටියට. සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාවය පිළිබඳ සාමාන්‍ය ජනතාවට තියෙන පීඩනය පිළිබඳව නොදන්න කණ්ඩායමක් හැටියට තමයි අද මුදල් අමාත්‍යවරයා බදු ගහනවා එක පැත්තකින්, අනිත් පැත්තෙන් මේ ආකාරයෙන් නොයෙකුත් ගැටලු වලට අද රටපත් කරලා තියෙනවා. එනිසා විශේෂයෙන්ම අපි ඉල්ලීම කරනවා මේ නිලධාරීන්ගේ සාධාරණ ඉල්ලීම, මේ වෘත්තීය සමිතියේ සාධාරණ ඉල්ලීමට ඇහුම්කන් දීලා අපේ රාජ්‍ය අමාත්‍යතුමා මෙතන ඉන්නවා. ඉතින් ඔබතුමන්ලා ගත්ත තීරණය පැහැදිලි කරලා මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න කියලා අපි ඉල්ලීම කරනවා. ඒක තමයි අපි ඉල්ලීම් කරන්නේ. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ වෘත්තීය සමිතිය මේ සියල්ලගේම පීඩනය පැවැත්වන ජනතාව ගැනත් හිතලා බලන්න කියලා අපි වෘත්තීය සමිතියෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි අපේ වෘත්තීය සමිතිය ගැන කතා කරනකොට මේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ හැම අංශයක් දිහා බැලුවහම එක පැත්තකින් දුම්රිය ක්ෂේත්‍රයේ වගේම ගුවන් ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන්, ඒ වගේම බස් ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන්, ඒ සියල්ලගේම අපේ වෘත්තීය සමිතිය වල ලොකු ගැටලු වලට මුහුණ දීලා තියෙනවා. දැන් මේක මත්තල ගැන අපි ඉස්සෙල්ලා කතා කරා, මම ඒක ගැන ආයෙ කතා කරන්න යන්නේ නැහැ. මත්තල ගුවන් තොටුපළේ ඇත්තනම එදා මත්තල ගුවන් තොටුපළ හැදුවා, ආරම්භ කරා, ඒකේ නොයෙකුත් ගැටලු තිබ්බා. ඒ අපි ඒක පිළිගන්නවා. ඒ ගැටලු වල එක කාරණයක් තමයි එදා තිබ්බ ගැටලු වලටත් වඩා අද ඒ වැඩ කරන සේවකයන්ට ප්‍රවාහන පහසුකම් ඇතුළු පහසුකම් දිනෙන් දින අඩු වෙනවා. මේක වහන්න යනවා, මේක විකුණන්න යනවා කියලා ඒගොල්ලන්ගේ තොලුවට දාලා ඒ පහසුකම් සියල්ලක් නතර කරලා තියෙනවා. ඊළඟට කටනායක දුවන් තොටුපළ අර ඒක විකුණනවා කිව්වට විකුණන්නේ නැහැ කිව්වට මොකද්ද කටනායක දුවන් තොටුපළ ගැන කතා කරා පුතුමා? ඒ සඳහා මුදල් වෙන් කරලා තියෙනවා කිව්වා, ඒක සංවර්ධනය කරනවා කිව්වා. නමුත් ඒකේ අර නිකම්ම සල්ලි ටික ගැන කාපාක් එක ගිහිලා අවුට්සෝස් කරලා තියෙනවා, පෞද්ගලික අංශයට දීලා තියෙනවා. ඊළඟට මේ කොහෙවත් රටේ මම හිතන්නේ අලාභයක් ලැබෙන්නේ නැහැ ෂෙඩ් එකෙන්. ඒ ෂෙඩ් එකත් ඒ ආකාරයෙන්ම දීලා තියෙනවා. මම දන්නේ නැහැ කවුරු විසින් කවුරුන්ගේ මොන ඥාතිය හරි මොන හිතවත්කම සහෝදරත්වයට ලබා දීලා තියෙනවද කියලා. ඉතින් මේ සියල්ලක් තුළින් අපිට පේන දූෂණය. ඒ වගේම තමයි අපි කියන්න ඕනේ කාරණේ දැන් අප්‍රේල් 21 දැන් පස්සේ කටුනායක ගුවන්තොටුපළට එන මගීන්ට ලොකු ගැටලු තියෙනවා. ඒක කෙසේ වෙතත් මේ ගුවන්තොටුපළේ අද එක පැත්තක් වහලා දැම්මහම මේ එන මගීන්ට ලොකු අපහසුතාවයන්ට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව හොයලා බලන්න කියලා කියන එක පැත්තකින් අපි කිව්වහම ඒක ශ්‍රී ලංකා ගුවන් සමාගමට කිව්වහම ඒ පැත්තෙන් කියනවා මේක ක්‍රියාත්මක වෙන්නේ එයාපෝට් ඒවියේෂන් එහෙම නැත්නම් ගුවන් සමාගමෙන් කියලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ සියල්ලක් එකට ඒකාබද්ධව කටයුතු කළ යුතුයි. අමාත්‍යාංශ දෙකක් වෙන වෙනම වෙන් වෙන්නේ. ඒක නිසා මේ ගුවන් තොටුපළේ සේවාව ලබා දෙනවා නම් ඒ ග්‍රවුන්ඩ් සර්විස් ලබා දෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් ඒ වගේම එයාපෝට් ඇන් ඒවිෂන් සමාගමත් එකට එක්කව වෙලා වැඩ කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නැත්නම් සංචාරකයෝ එන සංචාරකයෝ ටිකත් ආයේ මේ රටට එන්නේ නැහැ. එක වතාවයි රටට එන්නේ. ඊට පස්සේ මේකේ පහසුකම් උත් නැහැ කියලා වෙලා අනිත් පැත්තට යන තත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳවත් හොයලා බලන්න කියලා ඉල්ලීම කරනවා. ඊළඟට කාරණේ තමයි දැන් මේ ගුවන් සේවාවේ තියෙන ලොකුම ගැටලුවක් තමයි අපේ රටේ අපේ තියෙන උගතුන් අපේ රටේ නවතින්නේ නැහැ. මොකද මේ රටේ තියෙන මුදල් ලබා දෙන පඩියේ අඩුවක් නිසා බොහෝ වෙලාවට පිටරට යනවා. ඒක තියෙන ගැටලුවක්. ඒක හැමදාම තියෙන ගැටලුවක්. නමුත් ඒකට විසඳුම් ලබා දෙන්න අපි අර විශ්‍රාම ගිය කණ්ඩායම් එක්කව කරනවා නම් ඒක වැරදි. අමුතුමා දැන් ආරංචියේ විදිහට එයාපෝට් ඒවියේෂන් සමාගමටත් 60 පැනපු කණ්ඩායම් එක්කව කරලා ඒකේ තනතුරු වලට පත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත් වැරදි. මොකද අපේ මේ ඔබතුමුන් ආංශලා බලාපොරොත්තු වෙනවා රැකියා දෙන්න. ඉතින් මේ උගතුන් ඉන්නවා, අපේ උපාධිධාරීන් ඉන්නවා. ඒගොල්ලන්ව හරියාකාරව පුහුණුව ලබා දෙන්න ඕනේ. මේ පුහුණුව ලබා දීලා ඒ තනතුරු වලට පත් කරන්න ඕනේ. එහෙම නැත්නම් අර විශ්‍රාම ගියායව තියාගෙන ඉඳලා ඒකෙන් මම හිතන්නේ කිසිම සෙතක් වෙන්නේ නැහැ. ඒගොල්ලන් ආයෙ තව කාලයක් ඇද්දී අර පසුපෙලක් හැදෙන්නේ නැහැ කවදාවත්. ඒක නිසා ඒ පිළිබඳවත් හොයලා බලලා කටයුතු කරන්න කියලා ඉල්ලීම කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ දුම්රිය සේවාව අපි පසුගිය කාලේ ප්‍රවාහන ප්‍රතිපත්ති හදනකොට වැදගත් වෙන්නේ අපේ රටේ ප්‍රවාහනේ අපේ අභ්‍යන්තර ප්‍රවාහනේ ගැන කතා කරද්දී බස් සේවාව වගේම විශේෂයෙන්ම වැදගත් වෙන්නේ දුම්රිය සේවාව. දුම්රිය සේවාව දියුණු කරොත් ඒ තුලින් මම හිතන්නේ රටේ තියෙන ප්‍රවාහන ක්ෂේත්‍රයේ තියෙන අලාභය අවම වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් වැඩි පහසුකම් සහිත සුපෝකෝභෝගී දුම්රිය සේවාවක් ලබා දුන්නොත් ඒකෙන් ජනතාවටත් මම හිතන්නේ වැඩි ප්‍රමාණයකට ප්‍රවාහන පහසුකම් සාර්ථක වෙනවා. අද බැලුවොත් උදේවරුේ රාජකාරියට එන කෝච්චියක් දිහා නුවර ඉඳලා බැලුවත් එහෙම නැත්නම් කුරුණෑගල දිහා ඒ පැත්තේ ඉඳලා එන ඕනෑම කෝච්චියක් දිහා බැලුවාම ඒ සියල්ලක්ගේම පිරීලා ඉන්නේ. ඉඳගන්න පහසුකම් නැහැ. ඉතින් අපිට මේ දුම්රිය ප්‍රවාහනය සංවර්ධනය කිරීම තුළින් මම හිතන්නේ රටේ ආර්ථිකයට විශේෂ ශක්තියක් වෙනවා. ඒ වගේම ඒ ප්‍රවාහන දැන් අද අපි දැන් දන්නවා මෙගාපොලිස් අමාත්‍යාංශයේ මගින් දැන් අර LRT සිස්ටම් එකක් අර ඉලෙක්ට්‍රික් සිස්ටම් එකක් බත්තර මුල්ලට දාන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ විදුලි දුම්රියම ගරු ඇමතුමා දන්නවත් දන්නේ ඒ සඳහා CCB එකෙන් වාර්තාවක් 2015 හදලා තියෙනවා. අපේ දේශීය ඉංජිනේරුවන් තමයි ඒක හදලා තියෙන්නේ. දේශීය ඉංජිනේරුවන් හදලා තියෙනවා. ඒවා මම හිතන්නේ ගමනාන්තයන් පහකට හදලා තියෙනවා බත්තර මුල්ල මේ හරියේ. ඉතින් ඒක මම හිතන්නේ 10%ක පවන මුදලක් යන්නේ. අපි කතා කරනවා වෙලියත්ත දුම්රිය මාර්ගය ගැන. අපි වෙලියත්ත දුම්රිය මාර්ගයේ සමාගමට එදා දිඹ සමාගමට ඒක මම හිතන්නේ තුන් වතාවක් විතර නවත්තන්න තිබ්බ එකක් අවසානයේ අපි සංඥා පද්ධතියත් ලබා දුන්නා අපි එපා කියලා කෑ ගැහුවත් නමත් සංඥා පද්ධතියත් ලබා දුන්නා ඊළඟට දැන් ආරංචියේ එතන ඉඳලා එහා පැත්තේ යන කතරගමට යන දුම්රිය මාර්ගයත් මේ සමාගමටම ලබා දෙන්න කටයුතු කරනවා කියන එක
මේකම ඉදන් විනාඩියක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා තව විනාඩියක් තියෙනවා
ඔව් ඉතින් මේක ගරු ඇමතුමනි මේ පිළිබඳව හොයලා බලලා කටයුතු කරන්න හැම අවස්ථාවකදීම මේකේ එක කණ්ඩායමක් ඉන්නවා ඕනෑම ආයතනයක ඒ වගේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතුළත් කණ්ඩායමක් ඉන්නවා විශේෂයෙන්ම මුදල් වියදම් වැඩි කරලා එහෙමත් නැත්නම් අපේ දේශීය කර්මාන්තය දේශීය ඉංජිනේරුවාට අවස්ථාවක් ලබා දෙන්නේ නැතුව අර වෙන පිටරටවල් වලින් ගේන මුදල් වලට චීනෙන් ණයක් ලබා ගත්තා කියලා ඒකට ලබා දෙනවා ඊළඟට අර කැලණිවැලි දුම්රිය මාර්ගයේ පිළිබඳවත් මම හිතන්නේ ඉතාමත් වැඩි මුදලක් ඒකට යනවා ඒකත් දේශීය වශයෙන් කරන්න හැකියාව තියෙනවා ඒ අවස්ථාව ලබා දෙන්න කටයුතු කරොත් මම හිතන්නේ දේශීය කර්මාන්තය දේශීය ඉංජිනේරුවන් ඒ සියල්ලක් ආරක්ෂා කරගමෙන් නෙමෙයි අපේ රටේ ණය වෙන එක දිනෙන් දින ණය වෙන එක අර අඩු වෙන්න ඒක නිසා ඒ පිළිබඳව හොයලා බලලා කටයුතු කරන්න කියලා අපේ අර්ජුන රණතුංග මැතිතුමාගේ ඉල්ලීම කරනවා විශේෂයෙන්ම ඔබතුමා හිටපු නැති නිසා අපි කියන්නේ මේක මේ ඉල්ලීම් සාධාරණයි මම හිතන්නේ ඔබතුමාගේ අමාත්‍යංශයත් මේ ඉල්ලීම් වලට අහුම්කන් දීලා ඒක සාධාරණයි කියලා පිළි අරගෙන තියෙනවා ඒක නිසා මේකේ තියෙන ගැටලුව අර ටෙක්නීෂියන්ලා ක්ලාස් 1 ගියාපුවම අවුරුදු 5කින් ලැබෙන වැටුපත් ඒ වගේම අධීක්ෂණ නිලධාරීන්ට ලැබෙන වැටුප ඊට වඩා පල්ලෙහාට වැටෙනවා ඒක තමයි ඇත්ත తত্ত্বය මම හිතන්නේ ඔබතුමා දන්නවා ඒක නිසා සාධාරණයක් කරලා මේ වැඩ මේ දුම්රිය වර්ජනය ඉතාමත් කඩිනමෙන් අවසන් කරන්න කියලා ඉල්ලීම කරමින් මම නිහඬව බොහොමත්ම සුදුසුයි.
බොහොම ස්තුතියි ගරු අශේක් අශෝක අබේසිංහ මැතිතුමා ඔබතුමාගේ විනාඩි 10යි.
කරු නියෝජක කතානායකතුමනි අද සභාව කල් තැබී මේ යෝජනාවදී අපේ සීසර ජයකොඩි මැතිතුමා කරුණු කීපයක් ගැනම කතා කළා. විශේෂයෙන්ම මම අපේ ප්‍රවාහන අමාත්‍යාංශය ගැන වර්තමානයේ ඇති වෙලා තියෙන ගැටලුව පිළිබඳ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දුම්රිය වෘත්තීය සමිති කීපයක් වැඩවර්ධනයක් ආරම්භ කරලා තියෙනවා. පසුගිය දින දෙකක සංකේත වැඩවර්ධනයක් කළා පැය 48ක. ඉන්පසුව වුන් දැනට එක් දින වර්ධනයක් කරලා තියෙනවා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද මධ්‍යම රාත්‍රිය දක්වා. කෙසේ වෙතත් මොවුන්ගේ මේ ප්‍රශ්නය දීර්ඝ කාලිනව ඇතිවෙන ප්‍රශ්නයක්. මෙය මම හිතන්නේ 2015ටත් පෙර සිට එන ප්‍රශ්නයක්. මේ සඳහා අතිගරු ජනාධිපතිතුමා 2017 වසරේ
අමරපීස් ගරු කනකහිරත් මැතිතුමා මුලාසයට පැමිණියා. යෝජනා ගරු මන්ත්‍රීවරේ කරුණාකරලා එතුමාගේ නම යෝජනා කරන මුලාසරේ නේද? එතුමා සිර කරන්න කවුරු හරි කවරම. බොහොම ස්තුතියි. Thank you.
ගරු රාජපතිතුමා කතා කරන්න.
අමෙතුමාට අමෙතුමා ඉන්නවා. මුලසර මන්තුමනි විශේෂයෙන්ම මම මෙම මේ වැටුප් පිළිබඳ ප්‍රශ්නය දීර්ඝකාලීන ප්‍රශ්නයක් 2017 12 වෙනි මාසේ 13 වෙනිදා අතිගරු ජනාධිපතිතුමා මේ පිළිබඳ අමාත්‍ය අනුකමිටුවක් පත් කළා. ඒ අමාත්‍ය අනුකමිටුවේ වාර්තාවක් ලැබිලා තියෙන MP1 MP2 වැටුප් තල පිළිබඳව මේ සාකච්ඡා සඳහා මමත් සහභාගී වුණා. ගරු අග්‍රාමාත්‍ය ලේකම්තුමත් මේකට සහභාගී වුණා. මෙහිදී විශේෂයෙන්ම මේ වැටුප්තල ලබා දීම තුළ යම් යම් අනිත් සේවා සඳහා යම්කිසි බලපෑමක් සිදු වෙනවා කියන එක අනිත් සේවා ස්ථානවලින් දැනුම් දීලා තියෙනවා. විශේෂයෙන්ම ගුරුවරුන් හෙදියන් වැනි අය. ඒ නිසා තමා මේ ප්‍රශ්නේ දැන් ඉදිරියට ගිහිලා තියෙන්නේ. පසුගිය දින විශේෂයෙන්ම අන්තිමට පැවති සාකච්ඡාව පසුගිය දිනන පසුගිය වසරේ පැවති සාකච්ඡාවේදී තීන්දුවකුත් ගත්තා අපි මෙම දුම්රිය සේවය සංවෘත සේවයක් බවට පත් කරලා වෙනම වැටුප් කේතාංක ලබා දීම තුලින් මේ ප්‍රශ්නයට විසඳුමක් ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒකත් ක්‍රියාත්මක වුණේ නැහැ නොවීම තුල. පසුගිය දින විශේෂයෙන්ම ගරු මුදල් ඇමතුමත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාත් අපේ අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමත් මමත් අපේ අමාත්‍යංශ ලේකම්වරුන් මෙම වෘත්තීය සමිති නිලධාරීන් සමග සාකච්ඡා කරා මුදල් අමාත්‍යංශයේදී. දැන් මේ වැටු ප්‍රශ්නයට අපේ අමාත්‍යංශය වශයෙන් සිවිල් ගුවන් සේවා ප්‍රවාහන අමාත්‍යංශයට විසඳුමක් දෙන්න විදියක් නැහැ. ඒ වගේම දැන් තියෙන තත්ත්වය අනුව මේක මුදල් අමාත්‍යංශයට විසඳුමක් දෙන්න ක්‍රමයකුත් නැහැ. ඒ මක්නිසාද මේ සඳහා ජනාධිපතිතුමා මූලික පැවසු පරිදි රණුග්ගේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා තියෙනවා. මේ කමිටුවේ වාර්තාව ලැබෙන්න ඕනි. එදා අපි සාකච්ඡාවේදී ගරු මුදල් ඇමතුමා කිව්වා මේ කමිටුවේ වාර්තාව සති දෙකක් ඇතුළත ලැබෙයි. ඉන්පසු ඒ වාර්තාව පදනම් කරගෙන විශේෂයෙන්ම වාර්තාව පදනම් කරන කැබිනට් පත්‍රිකාව සකස් කරලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මේ සඳහා ලබාගෙන මේ ප්‍රශ්නේ විසඳුමක් ලබා දෙන්නම් කියලා. නමුත් ඒ අවස්ථාවේදී ඔවුන් මේ සඳහා ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. ඔවුන් ලබා ඔවුන් එකහෙලාම කියන්නේ අමාත්‍ය අනු කමිටුවේ වාර්තාව අනුව ක්‍රියාත්මක කරන්න මේ වැටුප් ලබා දෙන්න කියලා. විශේෂයෙන්ම දැනට ලැබිලා තියෙන ආරංචි අනුව මුදල් අමාත්‍යාංශයේ පැවසූ පරිදි ලංකාවේ රාජ්‍ය සේවකයෝ 14 ඉන්නවා 14 ලක්ෂයක් මෙයින් 518,000කට මෙයින් ඍජුව බලපෑමක් ඇති වෙනවා මෙම වැටුප් තලය ලබා දුන්නොත් කියන ප්‍රශ්නය මුදල් අමාත්‍යාංශයෙන් මතු කරනවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම රණුග්ගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කරලා මෙහි වාර්තාවක් අපි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේට අනිවාර්යයෙන් මාසයක් මාස එකමාරක් ඇතුළත ස්ථිර විසඳුමක් ලබා දෙනවා කියලා ප්‍රකාශ කළ තියෙද්දි තමා මේම වැඩ වර්ජනය මේ ජනතාව අපහසුතාවයට පත් කරන්න මේ වර්ජන ක්‍රියාත්මක කළේ. ඒ නිසා අපි හැමදාම මේ විදිහට කරන්න බෑ ජනතාව අපහසුතාවයට පත් කරන්න. මොකද රටේ රාජ්‍ය සේවකයෝ 14 ලක්ෂයෙන් විශාල ප්‍රමාණයක් කොළඹට පැමිණෙන්නේ දුම්රියෙන්. අපේ මගී ප්‍රවාහනයේ පොදු පගී ප්‍රවාහනයේ ලක්ෂ 4ක ප්‍රමාණයක් දුම්රියෙන් ගමන් කරනවා. ලක්ෂ 20 25 ප්‍රමාණයක් විශේෂයෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයේ ගමන් කරනවා. ලක්ෂ 70 75 ප්‍රමාණයක් පුද්ගලික බස් අතර ගමන් කරනවා. ඉතින් මේ ලක්ෂ 4ක් පමණ වන මගින් අපි අපහසුතාවයට පත් කරන්න බෑ. ඒ නිසා අපි අතිගරු ඇමතුමාගේ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපතිතුමා අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කළා ඊයේ දවල් සිට. ඒ නිසා දැන් දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් වෙලා තියෙනවා. ඒ තුල විශේෂයෙන්ම මේ අපිට යම් යම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා. ඊයේ අපිට එවල තිබුණා ලිපියක් මේ එම විශේෂයෙන් දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිධානයේ වෘත්තීය සමිතිය විසින් ඒ ලිපිය අනුව අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කළත් අපි වර්ජනයට සහභාගී වෙනවා කියලා. ඉතින් මේ ලිපිය තුලින්ම අත්‍යවශ්‍ය සේවා කොන්දේසි යටතේ අපිට මේ යම් යම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඉතින් අපි මේ නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න එච්චර කැමති නැති වුණත් අපිට අකමැත්තෙන් හෝ මේකට යන්න සිද්ධ වෙනවා ජනතාව අපහසුතාවයට පත් කිරීම පිළිබඳව. විශේෂයෙන් මම මේ ගරු සභාවේ අවධානයට යොමු කරනවා මේ දුම්රිය කියන්නේ ඉතාම ජනතාවට මගින් ජනතාවට අත්‍යවශ්‍යම සේවයක්. මේන් දුම්රිය රියදුරු ඒ වගේම දුම්රිය නියාමක දුම්රිය ස්ථානාධිපතිවරු ලබා ගන්නා වැටුප් සහ අතිකාල දීමන විශාල ප්‍රමාණයක්. විශේෂයෙන්ම දුම්රිය රියදුරෙක් අපි පරීක්ෂා කළ බැලුවා සමහර දුම්රිය රියදුරු උපරිම අරන් තියෙනවා 3 ලක්ෂයකට වැඩි වැටුපක් සහ අතිකාල ප්‍රමාණයක්. ඉතින් මේ එතකොට දුම්රිය නියාමකෙක් 275,000කට වැඩි වැටුපක් සහ අතිකාල ප්‍රමාණයක්. දුම්රිය ස්ථානාධිපතිවරයෙක් ලක්ෂ 2කට ආසන්න වැටුපක් සහ අතිකාල දීමනා. ඉතින් මෙවැනි දේවල් මෙවැනි විශාල දීමනා අතිකාල දීමනා සහ වැටුප් ගද්දි තමයි මොවුන් මේ වගේ ඉතා ජනතාව අපහසුතාවයට පත් කරන වර්ජන වලට යොමු වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දුම්රිය රියදුරෙක් පැය 8ක සේවයක් කරුවාට පස්සේ තව පැය 8ක නිවාඩුවක් තියෙනවා. නමුත් ඔවුන් හදාගෙන තියෙනවා පැය 8කට ඉස්සෙල්ලා ඒ සේවයට ඇවිල්ලා ඒ හිටපු ඒ පැය 8ම අතිකාල වගේ ඇති කරන්න. ඉතින් මෙවැනි තත්ත්වයක් හදාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් දුම්රිය කොළඹින් පටන් ගත්තාම කොටුවෙන් මහව වගේ ගියාම පැය 3ක් 3හමාරක් ඔව් දුම්රිය බහිනවා. බැහැලා ඊට පස්සේ ඉතුරු කාලේ ඔවුන් ගත කරනවා විවේකව. ඊට පස්සේ පැය 8කට ඉස්සෙල්ලා නැවත සේවයට ඇවිල්ලා අර සම්පූර්ණ කාලයම අතිකාල ගන්නවා. මේ අතිකාල ගැනීම තුළ අපි බැලුවා 3 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් අතිකාල සහ මේ වැටුප් ගන්නවා දුම්රිය මේ රියදුරේ. ඉතින් මේක රටේ ජනතාව දැනගත යුතුයි. රටේ ජනතාව දැනගත යුතුයි මේ දුම්රිය රියදුරන් ලබා ගන්නා වැටුප. එතකොට දුම්රිය නියාමකයන් ලබා ගන්නා වැටුප සහ අතිකාල. ඒ වගේම දුම්රිය ස්ථානාධිපතිවරු ලබා ගන්නා වැටුප. ඒක නිසා මම මේ සභාගත කරනවා මේ ඒ වගේම මේ හැන්සාඩ් ගත කරනවා මෙම දුම්රිය සේවකයන් ලබා ගන්නා වැටුප් සහ මේ අතිකාල දීමනා. මොකද රටේ ජනතාව දැනගන්න ඕනේ මෙච්චර ජනතාව අපහසුතාවයට පත් කරන අය ලබා ගන්නා වැටුප්. නමුත් අපි කවදාකවත් මේක මෙහෙම කියලා මේක පහත් කරන්නේ නැහැ. මොකද ඔවුන් යම්කිසි සේවයක් කරනවා ඒ සේවයට සරලන වැටුපක් ලබා ගන්න ඕනේ. දුම්රියේ කොහොමත්ම ඇමතුමනි මම ඔබතුමාගේ විශේෂයෙන්ම ඉල්ලීමක් කරන්නත් කැමතියි. මම රාජ්‍ය ඇමතිවරු වාසේ මොවුන්ට ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කරන්න ඕනේ. ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කරන්න දෙන්නේ නැහැ. ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කරුවොත් අනිවාර්යයෙන් මේ අතිකාල දීමනා මේකෙන් භාගයකට වඩා අඩු වෙනවා. ඉතින් ඒක කරන්න දෙන්නෙත් නැහැ. විශාල අතිකාල ප්‍රමාණයක් ගන්න ඇඟිලි සලකුණු යන්ත්‍ර හවිකාන්න දෙන්නේ නැති නිසා. ඔය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නවා මේක.
ගරු අමාත්‍යතුමා තුමාට විනාඩි දෙකක් තියෙනවා.
ඔව් විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන අපි මේක අත්‍යවශ්‍යව බඩපත් කරපුවාම අර ගරු අමාත්‍යතුමා කැඳෙව්වා විශ්‍රාම ගිය මේ දුම්රිය රියදුරන් නියාමකයන් ස්ථානාධිපති මාර්ග පරීක්ෂකවරු සහ විශේෂයෙන්ම සංඥා පරීක්ෂකවරු අද විශාල ප්‍රමාණයක් පැමිණියා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඔවුන්ට යම්කිසි කොන්ත්‍රාත් පදනම් මත යම්කිසි පත්වීම ලබා දීලා ඔවුන්ට නිශ්චිත වැටුපක් ලබා දීලා ඔවුන් වර්ජනවන ආස්ථාදී වැඩ කරපුවාම වෙන මුදලක් ලබා දෙන්න. ඒ සඳහා ඊයේ ගරු ඇමතුමා තීන්දුවක් ගත්තා. අද වෙද්දී ඒ සඳහා ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනතාව අපහසුතාවට පත් කරන මෙවැනි වැඩ වර්ජන නවත්වීම සඳහා රජයක් වශයෙන් අපිට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග මේ අවස්ථාවේදී අපි ගන්න ගරු ඇමතුමා මේ වැඩසටහන සකස් කරලා තියෙනවා. ඒ නිසා දැනට කොන්ත්‍රාත් පදනම් මත ඉන්න සියලුම රියදුරන් නියාමකයන් කැඳවීම තුලින් ඔවුන් දැන් වැඩ කරනවා. අද දවසේ දුම්රිය මට දැනගන්න ලැබුණා දුම්රිය 30ක් පමණ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා. දවසකට දුම්රිය ගමන් වාර 300ක් ක්‍රියාත්මක වෙනවා. මේ දුම්රිය ගමන් 300න් රාජකාරී දුම්රිය සඳහා මේ දුම්රිය 40ක් පමණ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපිට ඉදිරියේදී මෙවැනි වැඩ වර්ජන කරද්දී ඒ අඩුම තරමින් ඒ දවසට ක්‍රියාත්මක වෙන 300 වෙනුවට අඩුම තරමින් 200ක්වත් දුම්රිය ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් අපි සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම ගරු ඇමතුමා විශාල වැඩ කොටසක් කරගෙන යනවා. අද ඒ පිළිබඳ සාකච්ඡාවට කීපයක්ම පැවැත්තුවා. ඒ නිසා මෙවැනි විශාල අතිකාල දීමනා සහ වැටුප් ලබා ගන්නා දුම්රිය රියදුරන් මේ නියාමකයන් සහ ස්ථානාධිපතිවරුන් රටේ ජනතාව මේ පිළිබඳ දැනුවත් විය යුතුයි. ඇයි මෙන්න මෙවැනි දෙයක් අරන් මේ විදිහට මේ ජනතාව අපහසුතාවට පත් කරන්නේ කියලා. අපි රජයක් වශයෙන් මේ ඔවුන්ගේ වැටුප් විෂමතාවයේ පිළි අරන් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න අපි කාලයක් ඉල්ලලා තිබුණා. මාසයක් එකමාරක් එදා මුදල් ලැබෙමු තිබුණා. එසේ තිබියදීත් මෙසේ කිසිම ඉතාමත්ම මේ වෘත්තීය සමිතියේ සමහර වෘත්තීය රියදුරන් සමහර දුම්රිය රියදුරන් තමන් දුම්රිය අරන් ගිහලා මග දාලා යනවා. ඊයේ බදුල්ල දුම්රිය ස්ථානයේ අද දුම්රිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා ඊයේ හවස දැන්වීම පූරක් සවි කරලා තිබුණා. එතකොට දුම්රිය ඒගොල්ලෝ කියලා තිබුණ දුම්රිය වෘත්තීය සමිතිය රෑ 12 ඉඳන් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කරනවා කියලා. ඊයේ හවස 4:05 වෙද්දි දැන්වීම දාලා තියෙනවා දුම්රිය ක්‍රියාත්මක වෙන්න. මේව අත්‍යවශ්‍ය සේවා උල්ලංඝනය කිරීම. දැන්ට හදිසි නීතිය ක්‍රියාත්මක වෙනවා. හදිසි නීතිය ක්‍රියාත්මක වීම කරන කාලයක අත්‍යවශ්‍ය සේවා බඩ පත් කරපුවාම ඒ පිළිබඳ ඔවුන්ට සියලු දෙනාටම නීති මගින් ක්‍රියා කරන්න පුළුවන්. ඒක අපි අනිවාර්යයෙන්ම කියනවා. නීතිය ක්‍රියාත්මක කරන්න නැමැතුමනි හරියට මේ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි. නැත්නම් හැමදාම මේ විදිහට ජනතාව අපහසුතාවට පත් කිරීම අපිට කරන්න දෙන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම ඊයේ බදුල්ල දුම්රිය ස්ථානයේ කවුද ඒක කෙරුවේ මේ විශේෂයෙන් දැන්වීම ගැහුවේ කවුද? දුම්රිය එහෙමම නවත්තලා තිබුණා. ඒ දුම්රිය රියදුරා, දුම්රිය නියාමකවරයා, දුම්රිය ස්ථානාධිපතිවරයා ඒකට වග කියන්න ඕනේ. ඒ වගේම දැනට මේ ලිපියේවල තියෙනවා දුම්රිය වර්ධනයක් කරනවා කියලා. මේ වෙලාවත් අනුව මේක අස්සම් කරපුවායි මේකට වග කියන්න ඕනේ. මොකද අත්‍යවශ්‍ය සේවා බාට පත් කෙරුවට පස්සේ මේ විදිහට කරන්න බෑ. අත්‍යවශ්‍ය සේවා නියෝගවල තියෙනවා, රෙගුලාසි වල තියෙනවා මේ කොමද්ද කළ යුත්තේ කියලා. ඒ නිසා විශේෂයෙන්ම මම ඉල්ලා සිටිනවා මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව අපහසුතාවට පත් කරන්න එපා. තමන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ඕනෑම අවස්ථාවක. නමුත් මේ අවස්ථාවේදී හදිසි නීති තත්ත්වයක් තුළදී එසේ ගත්තාම වෙන අනිටු විපාකවලට ඔවුන්ට මුහුණ දන් වෙනවා. අපි ඒ ගැන කරන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා තමන්ගේ රැකියාව ගැන හොඳට කල්පනා කරලා බලන්න. ඇයි මේ විදියට කරන්න කියලා? රුපියල් ලක්ෂ 3කට වැඩි අතිකාල යටුප් ගන්න දුම්රිය රියදුරෙක්, ලක්ෂ 75000කට වැඩි වැටුප් සහ අතිකාල ගන්න දුම්රිය නියාමකවරයෙක්, 200000කට වඩා වැටුප් සහ අතිකාල ගන්න දුම්රිය ස්ථානාධිපතිවරයෙකුට, අනිත් රාජ්‍ය සේවකයන්ට නැති වරක් ප්‍රසාද තියෙන මේ සියලු දෙනාම මේ ගන්න ක්‍රියාමාර්ග ඉතාමත්ම ඛේදනීයයි බව පවසමින් අපි රජයක් වශයෙන් ගරු ඇමතුමත් මමත් අපේ සියලු දම දෙපාර්තමේන්තු සියලු දෙනාම ඉතාමත්ම ඕනෑකින් මේ අපහසුතාවේ ජනතාව අපහසුතාවට පත් කරන මේ වර්ධනය නැවැත්වීම සඳහා අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග ගන්න බව මම ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා. ඊළඟට ගරු සුසන්ත පුංචිනෙල මේ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි
9යි. විශේෂයෙන්ම අපේ ගරු ඇමතුමා ඉන්න නිසා මට මතක් වෙනවා වර්ජන කිව්වම 1977 ජයජවදන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ වර්තමාන අගමැතිතුමා නියෝජ්‍ය යවන කටයුතුවට ඉස්සල්ලා හිටිය නියෝජ්‍ය විදේශ ඇමති හැටියට පත්වෙන ආණ්ඩුව මගේ පියත් සිටුම ආණ්ඩුව හදන්න 1977 ඉස්සල්ලා මාසෙකට දෙකකට ඉස්සල්ලා ලොකු වර්ධනයක් මේ රටේ තිබුණා. අයිතන ඔබතුමාගේ පියා එමත් ඒකට උදව් කරන්න. ඒ වර්ජනයෙන් පස්සෙති තමයි මේ මැතිවරණය තියලා මෙතන ගණ්ඩාන්න මෙතන ආණ්ඩු කාලේ 77 විශාල බලයක් එක්ක ආවේ. මම මේක මතක් කරේ ඒ වගේම තමයි 80 දශකයේ අපේ උතුමාගේ තාත්තක් ඉන්න ඇති ඒ කාලේ තමයි ජූලි වර්ජකීන්ට ඒ ආණ්ඩුවෙම රැකියා ලක්ෂ ගාණක් නැති කරලා අද වෙනකොටත් ජූලි වර්ජකව තාම ඉන්නවා දැන් රැකියා ගන්න බෑ පෙන්ෂන් එකක් නැතුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මම මතක් කරන්නේ එන්නේ ප්‍රතිසත්ස්ත පනත කියලා එකක් ගේන්න හදන්නෙත් වර්ජන කරන්න බෑ ගෙනවුත් මේ රටේ අත්‍යවශ්‍ය සේවා ත්‍රස්තවාදී ක්‍රියාවක් හැට සැලකෙනවා අද මේ පනත තිබ්බනම් මේ අත්‍යවශ්‍ය සේවා කරාට ඒකට විරුද්ධ නම් ත්‍රස්තවාදීන් ගණිතන වැටෙන්නේ ඒ නිසා මේවා ආණ්ඩුවකට නුසුසු දේවල් හැට තමයි මම අපි සියලු දෙනා දකින්නේ විශේෂයෙන්ම ඔබතුමාට මතක් කර දෙන්න ඕනි මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපේ මන්ත්‍රීවරු යාපනයේ මන්ත්‍රීවරු ඉන්නවා අඩකඩපුව ත්‍රිකුණාමලේ ඒ වගේම අම්පාර වැනි දුර පළාත්වලින් මන්ත්‍රීවරු වෙනවා ඒ මන්ත්‍රීවරු මොන වාහනයාවත් පැය පහක් විතර පැය හයක් විතර ගත වෙනවා කොළඹට එන්න පාර්ලිමේන්තුවේ එන්න ඔබතුමාගේ මම බලනවා ඉල්ලීමක් කරලා අපිට ගුවන් පහසුකම් ලබා දෙන්න. පාරේ තියෙන තදබදය නිසා පාන්දර විශාල දැන් තිරුකුණාමලේ ඉඳන් කොළඹට ගත්තොත් වැලි ලොරි එනවා විශාල සංඛ්‍යාවක්. ඒගොල්ලන්ට ගමන් කරන්න අවස්ථ දීලා තියෙන්නේ ඒ වේලාව තුළ උදේ 6න් ඉස්සෙල්ලා එන්න ඕන. ඒවා රේස් පිටේ එන්නේ මනම් පිටියේ පොළොන්නරුවෙන් ටිකයි බැලුවම රේස් කුරුණෑගලින් මෙහාට එනවා කියන එක ඉතාමත්ම අපහසුයි. ඒ වගේම යාපනයේ ඉඳන් එන මන්ත්‍රීවරු මේ ඔක්කොම ඔබතුමාලාගේ රජයට උදව් කරපු මන්ත්‍රීවරු තමයි වැඩිහරියක් ඉන්නේ TN එක ගත්තොත් අද රජයට බහුතර දෙයකට පක්ෂයි. ඒ වගේම තමයි අපේ නෑදෑයන මුස්ලිම් මන්ත්‍රීතුමාලත් පක්ෂයි. ඒ නිසා මොනවා ක්‍රමයක් තිරන අපිට ඉස්සර දුම්රිය දීලා තිබ්බා බලපත්‍රයක් අපි එක එපා කිව්වා මොකද අපිට අපේ ගොඩක් පළාත්වල දුම්රිය නැහැ. ඒ හින්දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ දැන් ඉන්න අයට අනාගතයේදී පත් වෙන අයට ඔබතුමාට පුළුවන් නම් යම්කිසි සාධාරණ මුදලකට සහන ක්‍රමයක් යටතේ ඒ ගුවන් පහසුකම් ලබා දෙන්න ඒ ගුවන් තොටුපළවල් තියෙනවා යාපනයේ තියෙනවා චීනවරාය ත්‍රිකුණාමලේ තියෙනවා අම්පාර තියෙනවා මඩකලපුව තියෙනවා මගේ මතක හැටියට ඊළඟට දැන් මත්තල තියෙනවා ගාල්ල තියෙනවා මෙන්න මේක කරොත් ඔබතුමා ඇමතිවරයා හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සියලු දෙනාගේම ඉතිහාසගත වෙන ඇමතිවරයෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ මම ඔබතුමාට මතක් කර දෙන්න කැමැති අපේ රටේ රේල්ලුව තවත්ද මිනිහෙකුට කරදරයක් ඒ කියන්නේ දුවිල්ලක් නැතුව යන්න පුළුවන් රේල්ලුවක් බවට පත් වෙන්නේ. ඒ වගේම තමයි ලංගමයත් ඒ ළංගමය වුණා අපි බලන්න ඕනි පිටරටක කෙනෙක් ආවොත් පුදුම වෙනවා ඒ පිටරට තත්ත්වයේ අපේ තත්ත්වයේ දැක්කම උදාහරණයක් හැටියට එක දුම්රියක් මම දන්න විදිහට බණ්ඩාර වෙල නුවර ඒ පැත්තේ යනවා අර සුභෝගී දුම්රියක් හැබැයි තිරුකුණාමලේට ඒ දුම්රිය එනවද නැද්ද කියන එක මට මතක නැහැ හැබැයි එහෙම විශේෂ ස්ථාන තියෙනවා ලංකාවේ දුම්රිය දැන්න ගමන් කරන ස්ථාන ඒවයි පහසුකම් වැඩි කරොත් වැඩි ජනතාවක් ශ්‍රී ලාංකිකයෝ ඒ වගේම පිටරට ඉඳන් ශ්‍රී ලාංකිකයෝ ඒ වගේම සංචාරකයෝ ඒවයි කරදරයක් නැතුව එන්න ක්‍රමයේ පහසුකම් තියෙනවා නම් එයි ඒකෙන් සංචාර කර්මාන්තයට අනාගතයේදීත් යහපතක් වෙනවා දේශීය සහ විදේශීය ඒ වගේම තමයි දැන් බහුතරයක් මේ රටේ වනාලි ජනගහනය මැරෙන්නේ එහෙනම් ආබාධිතපත්තේ පත් වෙන්නේ මේ රේල්වේ ගැටිලා. ඉතින් මේකත් අපේ රටේ කුඩා රටක් විශාල අලි ජනගහනයක් ඉන්නවා උතුරු නැගෙන උතුරේ කෙසේ වෙතත් උතුරේ නැගෙනහිරත් මොකද පහුගිය අවුරුදු කාලේ අවුරුත් 30ක යුද්ධයක් තිබ්බේ. ඒ යුද්ධේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිතුමා ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ත්‍රිවිධ හමුදා පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය මේ රටේ ඔත්තු සේව සියලු අංශ එක්කව වෙලා ඒක අවසන් කළා ඒ අවසන් කළා මිනිස්සු අවුරුදු 30කට පස්සේ නැවත අපේ ගම් පළාත් වලට ආවම ඒවා තනිකර අලි වැසෙන ජන කැලබවට පත් වෙලා තිබ්බේ. මොකද මිනිස්සුන්ට ඒව ගොවිතැන් කටයුතු කරගෙන ඉන්න හැකියාවක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම මට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අම්පාර වැනි පළාත් වල මට මුලතිව් ඒ වගේ පළාත් වල ඒ පිළිබඳ අත්දැකීම් තියෙන නිසා කියන්නේ. එතකොට දැන් මේ අලින්ට මිනිස්සු වදින්චුනන් පස්සේ ඒ ජනාවාස වෙනකොට ඒ මිනිස්සු අලිත් ඉන්න තැනක් නැහැ. ඉතින් ඒගොල්ලෝ යනවා ඒගොල්ලන්ට සුසු කෑම තියෙන වතුර තියෙන ප්‍රදේශ හොයාගෙන. ඉතින් මෙන්න මේවා ගමන් කරනකොට ආදි අලි මංකඩවල් මොකද ඒ කාලේ රේල්ලුව වැඩ කරේ නැති නිසා යුද්ධ තිබ්බ කාලේ අලි රේල්ලුව උඩිනොත් යනවා අලි මංකඩවට පත් කරගෙන. අවුරුදු 30ක විතර කාලයක වෙච්ච දේ අලින්ගේ සාමාන්‍ය සිතක් තියෙනවා පැටියෙක් උස ඉන්නවා නම් ඒ අලි අම්මා යන මාර්ගය යා ඒ බර්ත් එකෙන් පස්සේ ආයෙ ඉබේම එනවා. ඉතින් මේගොල්ලෝ යන්න බලන්නේ ඒ මාර්ගෙමයි. ඉතින් ඒ මාර්ගේ යනකොට කෝච්චියේ තියෙන ඒ ශබ්ද නලා හඬත් සමහර විට ඒගොල්ලෝ ග්‍රහණය කරගන්නේ වෙනත් ඒගොල්ලන්ගෙම රහේ කෙනෙක් හැටියට. ඒ කරගෙන මේගොල්ලෝ මැරෙනවා. අපරාධයේ විශාල සම්පතක් මේ රටේ විශේෂයෙන්ම වෙන රටවල් වලට ගියාම කිලෝමීටර් ගණන් යන්න ඕන කැලේ ඇවිදින් සත්තු බලන්න අලි බලන්න. නමුත් මෙහේ අපේ රටේ එහෙම අවශ්‍ය නැහැ. ඕන වෙලාවක දැංගියත් අපේ තිරුගුණාමලේ කුරුවලේ අලි ඉන්නවා, සේරුවේ පාරේ අලි ඉන්නවා.
මන්තුමා ඔබතුමාට විනාඩි තව දෙකක් විතර.
ඒ නිසා දේශියම්ම ඒ ආකර්ෂණය විදේශිකයන්ගේ ඒ වගේම දේශියාගේ අපිට ලබාගෙන ආදායම් මාර්ගයක් හැටියට උපයෝග කරගත හැකි. ඒ නිසා ඔබතුමාගේ මම විශේෂ මිල්ලීමක් කරනවා. ඒ රේල්වේ වැදිලා මැරෙන අලි ටික නැවත වැදෙන්නේ නැති විදිහේ ක්‍රමවේදයක් සකස් කරන්න කියලා මට දන්න විදිහට ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ යම් ක්‍රියාමාර්ගයක් ගනිමින් තිබෙනවා. හැබැයි ක්‍රියාමාර්ගය කඩිනම් කරලා ගත්තොත් හොඳයි. තව තවත් ජනගහණය වැඩි වෙනවා. ඉඩම් ප්‍රමාණය තියෙන්නේ ඒ ප්‍රමාණයමයි. තව මේ වනාලි මැරෙන එක නතර කරන්න පුළුවන් කෝච්චියට හැප්පිලා. ඒ නිසා ඔබතුමාට මම විශේෂයෙන් මේක මතක් කරන ගමන් අපේ තියෙන රේල්වේ ස්ථාන උදාන කොළඹින්නම් අපි ගත්ත ත්‍රිකුණාමලේ දක්වා ඒවැය තියෙන පහසුකම් ගොඩක් අඩුයි. අපි කන්තලේ නගරේ හරහා තිබිච්ච තැන අලුත් ගේට්ටුවක් දාන්න කටයුතු කරා. හැබැයි ඒකටත් අර නවීන පන්නේ විදුලි අරලෙන් ක්‍රියාත්මක කරන සංඥා පද්ධති ඔබතුමා ලබා දෙනවා නම් ඒ වගේම රේල් ගේට්ටු ලබා දෙනවා නම් විශාල වශයෙන් අපේ පාරවල් දැන් කාපට් කරලා කොන්ක්‍රීට් කරලා තියෙන නිසා ඒ මිනිස්සු ගොඩක් වෙලාවට පහසු මත යනවා. දන්නේම නැතුව හැප්පෙනවා. හින්දා රේල් ගේට්ටු ටික ඔබතුමා ලබා දෙන්න පුළුවන් නම් ලොකු පිනක් හැටියට මම මේ අවස්ථාවේදී සලකන්න ඕනි. ඒ වගේම විශේෂයෙන්ම ඔබතුමාට මම මතක් කර දෙන්නේ දැන් මේ වර්ජනය කරන එක යම් ඉල්ලීම් මත ඒ උදවිය කරන්නේ ඒ වර්ජකීන්ටත් දෙන්න පුළුවන් උපරිම දේ ලබා දෙන්න. එහෙම නැතුව නීති ගෙනල්ලා බලහත්කාරයෙන් අත්‍යවශ්‍ය සේවා කරුවා කියලා ඒකෙන් තමුන්නාසලාට හොදක් වෙන්නේ නැහැ. ඉතින් ඒකට හේතු සාධක මුදල් අමාත්‍යාංශෙත් එක්කත් කතා කරලා ඒ අයට සාධාරණයක් කර දෙන්න. එහෙම නැතුව තව තවත් අපි රේල්ලුවට ජනතාව බඳවා ගැනීම එහෙම නැත්නම් CTB එකට බඳවාගෙන තියෙන ප්‍රශ්න උග්‍රාතරපත් කරන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. අවසාන වශයෙන් දැන් උදාහරණයක් ඇටියට මඩකලපු ඩිපෝවේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සාකා සමිති නෙමේ කම්කරු ජාතික සේවක සංගමේ නිලධාරියෙක්. යාට සුසුකම් තියෙනව නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් අයින් කරලා තියෙන්නේ හිටපු කෙනෙක්. එයාගේ මොනවහරි වැරදද්ද හින්දාද කියලා මම දන්නේ නැහැ. නමුත් මම ඔබතුමා ඉල්ලීමක් කරනවා බලපුරුද්දක් ඇති ඩිපෝ එකක් පාලනය කරන්න පුළුවන් ඩිපෝ එකකින් ලාභ ගන්න පුළුවන් හිතන්න පුළුවන් කෙනෙක් ඒකට පත් කරගන්න. ඉතින් පක්ෂයක් බලන්න එපා. මොකද මගෙත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නැගෙනහිර පළාත බාර ඉන්න නිලධාරියට පෙස්සම් ගහලා තියෙනවා මෙයා වැඩ කරන්නේ නැහැ කියලා. ඒ නිලධාරියා තමයි ඔබතුමා ත්‍රිකුණාමල වැටලා තිබ්බ ඩිපෝ නැග්ගුවේ. නැග්ගලා ආදායම් ලැබලා ජනතාවට සේවය ලබා දුන්නා. අන්න ඒ වගේ නිලධාරීන්ට නිකරුණේ දේශපාලනයක් ගාවගෙන හිරියර කරන්න එපා කියලා ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. ස්තුතියි.
බොහොමත් ස්තුතියි. ළඟට ගරු සුනිල් හඳුන් හෙත් මන්තුමා ඔබතුමාට විනාඩි 10ක් තියෙනවා.
ගරු මුදාසනාවට මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම දුම්රිය ක්ෂේත්‍රයේ මේ වෙනකොට ඇති වෙලා තියෙන වැඩ වර්ජනය ඒ වැඩ වර්ජනයත් එක්ක මතුවෙච්ච කාරණා තමයි අද සාකච්ඡා කරන්නේ ප්‍රධාන වශයෙන්ම මට කලින් කතා කරපු මම දැක්කා නියෝජ්‍ය අමතුමා පැහැදිලිව කියනවා මේ හදිසි නීතිය දැන් තියෙනවා හදිසි නීතිය යටතේ තමයි දැන් මේක තියෙන්නේ හදිසි නීතිය යටතේ දුම්රිය සේවයේ අත්‍යවශ්‍ය සේවාවක් කරලා තියෙනවා දැන් ඒකට මොකක්ද ඒ කියන්නේ දැන් මේ පාර්ලිමේන්තුවේ හදිසි නීතිය සම්මත කරලා තියෙන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධ මහජන ආරක්ෂාව සම්බන්ධ ISIS ප්‍රහාරයට අදාළව පරීක්ෂණ කරන්න ඒව කටයුතු පවත්වාගෙන යන්න ඒ ඩිටෙන්ෂන් වලින් රඳවාගෙන ඉන්න අයගෙන් ප්‍රශ්න කිරීමේ අදාළ කටයුතු වලට මේ පාර්ලිමේන්තුවේ කවුරුවක්වත් මම විශ්වාස කරන්නේ නැහැ ගරු ඇමතුම හැටිය ඔබතුමාවත් හදිසි නීතිය රට ඉස්සුවා කියලා දුම්රිය වැඩ වර්ජනේ මර්ධනය කරන්න එහෙනම් පළවෙනිම ඉල්ලීම ඔබතුමාගෙන් අපි ඉල්ලන්න තියෙන්නේ ඒ වර්ජනය කරන ඉංජිනේරු මහතුරුන්ගේ හරි ඒ ශ්‍රේණි නිලධාරීන්ගේ ඉල්ලීම් සම්බන්ධය විවිධ අදහස් විවිධ මත අපට තියෙන්න පුළුවන් ඉල්ලීම මොකක් වුණත් වැඩ කරන ජනතාවට මර්ධනය එපා විශේෂයෙන් හදිසි නීතිය පාවිච්චි කරලා හදිසි නීතිය පාවිච්චි කරලා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කියන පදනම මත ඉඳගෙන මම හිතන්නේ ඔබතුමාවත් ඒ කටයුතු රත ගහන්න එපා කියන ඉල්ලීම කරන්න. නේද අපිට දැනටත් ආරංචි වෙනවා ඒ අය එතනින් ඉවත් කරන්න ඒ අය ඒ නිරාහාරව කරන උද්ඝෝෂණ සාමකාමී උද්ඝෝෂණ වලින් අයින් කරන්න හදිසි නීතියේ බලතල පාවිච්චි කරන්න යනවා කියලා. එහෙම තත්ත්වයක් ඇතිවීම මම හිතන්නේ මේ වැඩ වර්ජනයත් එක්ක නැති වෙනත් වෘත්තීය සමිති මේ වැඩ වර්ජනයට කැඳවීමක්. මොකද ජනතා විමුක්ති පෙරමුණේ අපේ වෘත්තීය සමිතිය මේ ක්‍රියාමාර්ගයත් එක්ක නිශ්චිතව නැහැ. මොකද හේතුව අපි දකිනවා මේ වැටුප් විෂමතාවයේ ඉල්ලීම සාධාරණයි වගේම ඒ ඉල්ලීම ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටලු ගණනාවකුත් තියෙනවා. ඒක ඔබතුමාලගේ පැත්තෙන් විසඳන්න ඕන ප්‍රශ්නයක්. ඒක නිසා අනිකුත් සමස්ත ශ්‍රේණින්වල රජයේ සේවයේ අනිකුත් අයට ඇතිවන අපහසුතාවයත් වළක්වලා ඒකට විසඳුමක් ලබා දීම රජයේ කටයුත්තක්. ඒක වෙනම කාරණාවක්. නමුත් ඒ වැඩ වර්ජනය මර්ධනය කරන්න පාර්ලිමේන්තුවේ අපි අත උස්සල නැහැ කවුරුවක්වත්. පාර්ලිමේන්තුව තුල හදිසි නීතියට නිශ්චිත කාරණාවක් තියෙනවා. ඒ නිශ්චිත කාරණාව තමයි මේ 4/21 අප්‍රේල් 21 ප්‍රහාරයත් එක්ක ඇතිවෙච්ච තත්ත්වය. එහෙම ගත්තොත් හෙට දවසේදී දමුණාසලා මේ හදිසි නීතියම ආයි පාවිච්චි කරනවා ශිෂ්‍යයින්ගේ උද්ඝෝෂණ මර්ධනය කරන්න. කම්කරුවන්ගේ අයිතිවාසිකම් මර්ධනය කරන්න. ඒකට හදිසි නීතියට අත උස්සල නැහැ කවුරුවක්වත්. මං ඒක මම මේ නිශ්චිතව කියන්නේ දැන් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ස්ථාවරයේද ඔබතුමාගේත් කියන එක මම පැහැදිලි කරගන්න ඕන. හදිසි නීතිය තියෙනවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් වෙලා තියෙනවා. අත්‍යවශ්‍ය සේවාවක් තමයි දුම්රිය සේවය. ඒක මං හිතන්නේ අපි කවුරු පිළිගන්නවා. උදේට රාජකාරියට වැඩ දෙන්න ඕන මිනිස්සු. ආයි වැඩ ඇරලා යන්න ඕන. ඒක නිසා ඒක අත්‍යවශ්‍ය සේවාවක් තමයි. නමුත් බොහොම පැහැදිලිව ආණ්ඩුවේ ස්ථාවරය හදිසි නීතිය පාවිච්චි කරලා ඒ අයගේ ඒ ඉල්ලීම මර්ධනය කරන්න එපා. ඉල්ලීම සාකච්ඡා කරන්න ඔබතුමාල. නිම් මුලාසන මන්තුමා නියෝජ්‍යමත්වර අවස්ථාවේ
මම උත්තර දෙන්නද ඒකට? අපි ඒක පිළිගත්තා. පිළිගන්න තමයි අමාත්‍ය අනුකමිටුව පත් කරලා දැන් ඔක්කොම කරලා තියෙන්නේ. මේකෙන් මුදල් අමාත්‍යාංශයත් කියනවා සමස්ත රාජ්‍ය සේවය 5,18,000කට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක මේ වෙන පරීක්ෂා කරන්න ඕනේ කියලා. එදා අවසන් සාකච්ඡාවේදී මන්තුමා අපි මුදල්මතුමා කිව්වා සති දෙකක් ඇතුළත වාර්තාව ලැබෙනවා. ඒක ඔව් ඊට පස්සේ කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළා මාසිකවමාරක් ඇතුළත මේ ප්‍රශ්නේ විසඳනවා. අපි මේක පිළි අරන් තියනවා. ඉතින් මෙහෙම තියෙද්දි ජනතාව අපහසුතාවට පත් කරන්න පුළුවන්ද? අපි හදිසි නීතිය මේ වෙන ප්‍රශ්න නිසානේ හදිසි නීතිය ආවේ. හදිසි නීතියෙන් තවසල් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසායි අපි මේක කරලා තියෙන්නේ. මොකද අපිට අවශ්‍යලා තියෙන ජනතාවට මේ අපහසුතාවක් වෙන්නේ නැතුව මේක කරන්න. නැත්නම් අපි මේ පිළි අරන් තියන ඔවුන්ගේ වැටුප් විෂමතාවය පිළිබඳ මම ඒකයි මේ ඒගොල්ලෝ ගන්න වැටුප් ගැනත් මේ ඔක්කොම කිව්වේ. නැතුව අපි ඒක පිළි අරන් නැත්තේ නෑ. හැබැයි හදිසි නීතිය රටේ දැන් තියෙනවා. මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය දේවල්පත් පත් කරපුවාම අපිට අවශ්‍ය වෙලා තියෙන ජනතාවට අපහසුතාවපත් කරන්න නැතුව මේ සේවය දිනට අරගෙන යන්න.
එනේ ඔබතුමාට පානේ දැන් අමතුමයි නියෝජ්‍ය අමතුමයි ඉන්න මෙතන මේ ප්‍රශ්න අවධානයට ලක් කරලා තියෙනවා. ඒගොල්ලොත් එක අදහස් සාකච්ඡා කරන්න පුළුවන්.
කරන්න කොහමද සාකච්ඡා ගන්න අපි සාකච්ඡා දුන්නා දිගින් දිගටම සාකච්ඡා දුන්නා මම හැම සාකච්ඡාවනු සහභාගී වුණා ඉතින් සාපාරදී දැන් මේකට දෙන්න හද උත්තර දෙන්න හද මාසයක මාරක් මාසයක් ඉවසන්න බැයිද මෙච්චර ආපු එක ඒක කරන්න බෑ කියලා දැන් එදා දවස් දෙක මේ සංකේතයක් කරලා දැන් හැම බ්‍රහස්පතින්දම කරන්න යන්නේ මොකද හැම බ්‍රහස්පතින්දම කරන්න ඒතකොට කොච්චර අපහසුතාවටපත් වුණාද ජනතාව දැන් සාමාන්‍ය දවසක් ලක්ෂ 4ක් විතර
කොහොමද මේ ප්‍රශ්න තියෙන්නේ මේකනේ ගරුවමතුමා දැන් ඒ විශ්වාසයේ ඒ අයට තහවුරු කිරීම රජයේ වගකීමක් නෙවෙයි ඔබතුමාලගේ වගකීමක් නේ මොකද ඔබතුමාලට වෙඩි නොවදින වාහනයක් ගන්න වුණාම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී උණ්ඩයි විපක්ෂ මන්ත්‍රී උණ්ඩයි
විපක්ෂ නායකයෝ
24න් පරිපූර්ණක දාන්න පුළුවන් පරිපූර්ණක ඇස්තමේන්තු දාන්න මාස ගාණක් යන්නේ නැහැනේ මුදල් ප්‍රශ්න නැහැ නේද එතකොට කෝටි 4ක වෙඩි නොවදින වාහන ගන්න ගියාම මුදල් ප්‍රශ්නයක් නැහැ එතකොට වාහන අරගෙන පරිපූර්ණකේ මේකට කියලා නෑ ඒක තමයි මම කියන්නේ නෑ ඒක හරි ඔබතුමාලට පහසුකම් හදා ගන්නකොට ප්‍රශ්න නැහැ. එතකොට වැඩේ කරගෙන පරිපූර්ණකේ පාර්ලිමේන්තුවට ගේනවා. දැන් මේ ප්‍රශ්න විසඳන්න ගියාම තමයි ඔබතුමාලා කියන්නේ මේක මාස ගණන් ඕන කියලා. ඒ නිසා මම කියන්නේ පළවෙනිම දේ තමයි වෘත්තීය සමිතිය හැටියට අපි කාගෙත් වගකීමක් තියෙනවා. මහ ජනතාවට අපහසුතාවයක් ඇති නොවන විදිහට තමන්ගේ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. ඒකත් පිළිගන්නවා. මම කියන්නේ ඒකයි මේකේ ඉල්ලීම සම්බන්ධ ප්‍රශ්න නෙමෙයි මේ තියෙන්නේ. ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න පුළුවන් කොයි විදියටද ඒකට ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඕන ඒකේ දිනමකවානු මොකද්ද ඒක ඔබතුමාලා එයාත් එක්ක සාකච්ඡා කරලා නිශ්චිත සහතිකයක් දෙන්න මට කියන්න තියෙන එච්චරයි ඒ ප්‍රශ්නේ විසඳන්න ඔබතුමාලා ප්‍රතිපත්තිමය වශයෙන් හරි එකඟතාවයක් තියෙනවා නම් ඒක දිනමකවානු සාකච්ඡා කරලා ඒගොල්ලොත් එක්ක එකඟතාවයට පත් වෙන එක රටේ මහ ජනතාව වෙනුවෙන් අපහසුතාවට පත් නොකර ඒක විසඳන්න ඕන මම දැක්කා මාධ්‍යවල තියෙන සංචාරකයෝ ආපු අය උදේ සංචාරකයෝ ආපු අය ප්‍රකාශ කරන්නේ අපි මෙච්චර මේ ප්‍රශ්නයක් තියදී සංචාරකව හැටියට අපි ආවා අපිට දැන් මේක යන්න විදියක් නැහැ සීසන් ගත්තා ඉන්නෝ රජයේ සේවකයෝ ඉන්නෝ ඒගොල්ලෝ අපහසුතාවයටපත් වෙනවා තුර්තිය සමිති ක්‍රියාමාර්ගයක් නැහැ ජනතාව අපහසුතාවයටපත් නොවන ඒක ඇත්ත නමුත් ඒ අපහසුතාවයත් සලකලා මේ ඉල්ලීමත් සාධාරණයි කියලා ඔබතුමාලා පිළිගන්නවා නම් දැන් මෙතන අපිට සමහර ගැටලු වෙන්නේ කරු එමත්තුමා ඉල්ලීම පිළිගන්නේ නැති වුණාමනේ ඉල්ලීම පිළිගන්නවා නම් ඔබතුමාලට පුළුවන් ඊට වඩා මම කියන්නේ ඔබතුමාලගේ වෘත්තීය සමිති සම්බන්ධතා තියෙනවා එයාත් එක්ක සාකච්ඡා කරලා එකඟතාවයට ඇවිල්ලා මේක ප්‍රශ්න විසඳන්න. ප්‍රශ්න විසඳන්න මැදිහත් වීම තමයි අවශ්‍ය. ඒ මැදිහත් වීම අද ඔබතුමාලා මේ කල්තැබීම් විවාදයට කාලය ගත කරන තරම් මැදිහත් වීමක් වෙනවා නම් මම හිතන්නේ ඔබතුමාලා දෙපළටම අද හවස වෙනකොට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒකෙන් මොකද දුම්රියක් නතර කරගෙන ඉඳලා ඒගොල්ලෝගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මුලසරාඩ්මන්තුමේ මට විශේෂයෙන්ම අතුගාන තියෙන තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරන මේ මුදල් ප්‍රශ්නයක් තියෙනවා කියන එක අපිට පිළිගන්න අමාරු. මම ඊට කලිනුත් මේ පාර්ලිමේන්තුවේ ප්‍රවාහන විවාදයේදීත් මම කරුණු කරනවා ගන්නවා මතු කළා තියෙනවා. ඔබතුමාලා විශාල වශයෙන් රජයට අය වෙන්න ඕන මුදල් තියෙන ආයතන තියෙනවා.
ගරු මන්තුමා ඔබතුමාට විනාඩි දෙකක්.
මම අවසන් කරනවා. විශේෂයෙන්ම ඔබතුමාලා දුම්රිය දෙපාර්තමේන්තුව තුල පවත්වාගෙන යන වයිස්රෝයි කියන සුපිරි සුකොබ්බෝගි දුම්රිය සේවයේ කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ ආරක්ෂක ලේකම්තුමා හේම්සිරි ප්‍රාන්ත මහත්තයාගේ පුතාට. ඒ ඔබතුමාලා කෞතුකාගාරයක් හදලා තියෙනවා මියුසියම් ගැරන්ටි ලිමිටඩ් කියලා දුම්රිය දෙපාර්තමේන්තුව අංගණය යටතේ. ඒකෙන් එන්න තියෙන ආදායම ඔබතුමාලට එන්න තියෙනවා. විගණ කාලිපත්තුමාගේ මාර්තාවල කියලා තියෙනවා 2009 ඉඳ 2016 ට ඒ දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන්න තියෙන මේ සමාගම් වලින් මුදල් ලැබිලා නැහැ කියලා. මිලියන 26ක් විතර ලැබෙන්න තියෙනවා. සල්ලි ප්‍රශ්නයක්. මිලියන 26ක් විතර ලැබෙන්න තියෙනවා. දුම්රිය අංගණයේ ඒගොල්ලෝ අත්පත් කරගෙන ඉන්නවා. ඒ ආයතන කොයි විදියට ලියාපදිංචිවද නැද්ද කියලා දන්නේ නැහැ. නාවික හමුදා පාවිච්චි කරලා වැඩ කරනවා. ආරක්ෂක ලේකම්වරයා හින්දා වෙන්න පුළුවන්. ඉතින් ඔබතුමාලට පුළුවන් ඒ කම්පැනිත් එක්ක ඩීල් දාන්න නැතුව ඒ වයින් ලැබෙන්න තියෙන මුදල් ඔබතුමාලා අය කරගන්න. ඊළඟට මම ඔබතුමාට විශේෂින් ඉල්ලීමක් කරනවා. මේ දුම්රිය සේවය පවත්වාගෙන යෑමේ විශේෂ කාර්යභාරයක් කරන ගේට්ටු මුරකරුවා. ඔබතුමා දන්නෝ ඒගොල්ලෝ නැත්තම් හුඟා ජීවිත මිට වඩා හානි වෙලා. නොත් මේ ගේට්ටු මුරකරුවන්ට සේවය ස්ථීර කරලා දෙන්න කියලා මේ පාර්ලිමේන්තුවේ අපි කල් තැබීම් විවාද කරලා තියෙනවා. අවස්ථා ගන්න කතා කරලා තියෙනවා. ඒගොල්ලෝගේ දුක් ගැනීම ඩැහුම්කම් දෙන්න කියලා සමහරු ගරු මන්තුමා පැය 24 වැඩ කරන ඇත්තින්. ඉතාම සොච්චම් අටුපකට. ඉතාම සොච්චම් පඩියකට. ඉතින් ඒගොල්ලෝ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටින විශේෂයෙන්ම අදත් මේ දුම්රිය සේවය ගැන කතා කරන නිසා තමයි ඒ දුම්රිය ගේට්ටු කරුවන්ගේ ප්‍රශ්නය රටේ බරපතල ප්‍රශ්නයක්. ඒ අය අයින් වුණොත් එහෙම ඒ සේවෙන් ඒ අය අයින් වුණොත් එහෙම හදිසි නිදැමත් අඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකනත් අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටින් මගේ අදත් දැක්කම අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්තුමා. ගරු දිලුම් මවුනුගම් මන්තුමා ඔබතුමාට විනාඩි 5ක් තියෙනවා.
බොහොම ස්තුති වේලාවෙන් කර දීම පිළිබඳව මූලාසන රෝඩ මන්ත්‍රීතුමනි අද මේ සිටින ඇමතිතුමන්ලා දෙදෙනා රට වෙනුවෙන් යම් කාර්යභාරයක් කරන්න උත්සාහ කරන ඇමතිවරු දෙන්නෙක් කියන කාරණේ විපක්ෂයේ වුණත් අපි පිළිගන්න කාරණයක්. හැබැයි මම හිතනවා අද දිනේ මේ දුම්රිය වර්ජනය නිසාම මම කාලය වෙන් කරලා සුළු ප්‍රමාණයක් ඉල්ලුවේ. අපි අශෝක අබේසිංහ මැතිතුමා උත් කිව්වේ සාකච්ඡා කරන්න අපේ කිව්වට මෙයාලා එන්නේ නැහැයි කියන කාරණේ මම හිතන්නේ ඇත්ත කාරණේත් ඒකයි. ඒකට හේතුව තමයි ඔව්
රාජ්‍ය
තුමත් හිටියා වැඩේ දෙන්නේ. අපි ඒගොල්ලන්ට කිව්වා දැන් අපිට අපේ අමාත්‍යාංශයෙන් මේක දැන් විසඳන්න බෑ. මොකද බුදල් අමාත්‍යාංශයත් එක්ක බුදල් අමාත්‍යාංශයෙන් තමයි කමිටුව තියෙන ඉඳලා. ඒ කමිටුවේ වාර්තාව ආවට පස්සේ මාසෙක අමාරක විතර මේක විසඳනවා කියලා කිව්වහම පිළිගත්තේ නැති.
ඒක තමයි මාත් පැහැදිලි කරන්න හැදුවේ. මේ මෙතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබතුමාලා දෙන්නගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ කාරණේ තියෙන්නේ මේ ප්‍රශ්නේ පිළිබඳව ඔබතුමාලට මතකයි මහා වර්ජනයක් ඇති වුණා. ජනතාව බරපතල ලෙස අපහසුතාවයට පත් වුණා පහුගිය කාලේ. ඊට පස්සේ ඔබතුමාලගේ රජයෙන්ම මේකට කමිටුවක් පත් කරලා මම හිතන්නේ සරත් අමුණුගම ඇමතිතුමා හිටියා, රාජිත්සේන රත්න ඇමතිතුමා හිටියා මට මතක විදිහට කමිටුවක් පත් කරලා තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව ඒ කමිටුවේ අය කැබිනට් එකට ගෙනල්ලා මම දන්න තරමට කැබිනට් එකෙත් මේක අනුමත වුණා මේ ක්‍රියාකාරකම කරන්න. එහෙමනම් මම හිතන්නේ සාකච්ඡා කරන්න දෙයක් නැහැ. මොකද ඒ කමිටුව සියලු කරුණු කාරණා සාකච්ඡා කරලා මේ ඉල්ලීම් සාධාරණ නිසා වෙන්න ඇති අනුමත කරන්න ඇත්තේ නැත්නම් අනුමත කරන්නේ නැහැ නේ ඇමතුමා.
ඇමතුමා
අනුමත කෙරුවට පස්සේ 518,000කට රවත් රාජසේවකට මේක වුණා නම් වැටුප් විෂමතාවයක් එනවා කියන එක පස්සේ තමයි හොයාගත්තේ. ඒකින් තමයි රණුග්ගේ ලේකම්තුමාගේ ප්‍රාර්ථනෙ මේ කමිටුව දැම්මේ. නැත් අර 518,000කට දුන්නොත් ඒ සියලු දෙනා ගුරුවරු ඉන්නවා හෙදියන් ඉන්නවා ඒගොල්ලොත් ස්ට්‍රයික් එකකට ගියොත් විශාල ප්‍රශ්නයක් දෙන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ.
පැහැදිලිද? ඒක තමයි. ඒක තමයි මම කියන්න හැදුවේ. ඒක ඇමතුමා එතකොට එහෙනම් කැබිනට් එකට එන්න කලින් කැබිනට් එකේ අනුමත වෙන්නේ නැතුව තියෙන්න තිබුණා. කැබිනට් එකේ අනුමත වෙලා ඒක ප්‍රකාශයට පත් කරපුවම මේ අය හිතුවා මේ අයට මේක ලැබෙනවායි කියලා. එතකොට මේක ලැබෙනවායි කියන විශ්වාසය මත තමයි ඒ අය වර්ජන නතර කරලා ඒ සිළු දේ නතර කරලා ඒ ක්‍රියාමාර්ග ගත්තේ. එතකොට ඔබතුමත් මං හිතන්නේ ඔබතුමත් සාක්ෂි දරනවා මේ අනුව ප්‍රාථමික ශ්‍රේණියේ අයට යම් පරිවැඩි වීමක් යම් උසස් වීමක් ලැබුණා. එතකොට ඒක ක්‍රියාත්මක වීම සහ මේක ක්‍රියාත්මක නොවීම තුල තමයි මේ විෂමතාවය ඇති වෙලා අද මේ වර්ජනය අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මේ කාරණේ නිසා. ඒ නිසා තමයි මේ සමිතිවල අය ගරු මන්ත්‍රීතුමනි කියන්නේ සාකච්ඡා කරන්න දෙයක් නැහැ. අය සාකච්ඡා කරුවා කමිටුවත් එක්ක සාකච්ඡා කරුවා කැබිනට් එකට ගියා කැබිනට් එකේ අනුමත වුණා. මේ සියලු දේ සිද්ධ වෙලා දැන් මේක ක්‍රියාත්මක කරන්නේ නැත්තේ මංගල සමරවීර ඇමතිතුමාට ජනාධිපතිතුමා අගමැතිතුමා මේ සියලු දෙනා ඉඳගත් කැබිනට් එකට වැඩිය බලයක් තියනවාද කියන ප්‍රශ්නේ තමයි මේ අය විමසන්නේ. ඒ නිසා ඔබතුමාලගෙන් අපි ඉල්ලීමක් කරනවා මේ කරුණු පිළිබඳව නැවත මේ අයත් එක්කත් හැකිනම් සාකච්ඡාවක් කරලා ඔබතුමාලට කාලේ නම් අවශ්‍ය. නමුත් මං හිතන්නේ එයාට ප්‍රශ්නේ තියෙන ගරු අර්ජුන ඇමතුමනි ඒ අය කාලේ සාකච්ඡා කරන්න සූදානම් ඇති. නමුත් මේ සියලු සාකච්ඡා කරලා අවසන් ප්‍රතිඵලයේ එළිය දැක්වෙලා ඒක ක්‍රියාත්මක කරන්නේ නැතිකොට මුදල් අමාත්‍යංශයේ ආපහු සාකච්ඡා කරන එකේ ප්‍රතිඵලයක් තියෙනවද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අපි සියලු දෙනා පිළිගන්න ඕනේ දැන් මේක අත්‍යවශ්‍ය සේවාවක් කෙරුවත් යම් ඉල්ලීමක් දිනා ගන්න රජයේ සේවකින්ට කරන්න පුළුවන් අවසාන දේ තමයි වර්ජනය කිරීම. වර්ජනය නොකර එයාට වෙන කරන්න දෙයක් නැහැ. ඉල්ලීම කරපුවම ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් වැඩ වර්ජන වලට යන්න සිද්ධ වෙනවා. හැබැයි ඒවා එක එක විදිහට බලපානවා. වෛද්‍යවරු වර්ජනය කරපුවම එක විදිහකට බලනවා. දුම්රිය ශ්‍රේෂ්ත්‍රයේ වර්ජනය කරපුවාම එක විදිහකට බලපුවා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ කට්ටිය මර්ධනය කරන්න ඉස්සලා නැත්තම් නීති රීති වලින් එයාට බලපෑම් කරන්න ඉස්සලා රජයේ සේවකයෝ හැටියට යම් ඉල්ලීමක් දිනා ගන්න තියෙන අවස්ථාව තමයි විසඳුමක් ලැබෙන්නේ නැත්තම් වර්ජනය කිරීම. හැබැයි ඒක දුම්රිය ශ්‍රේෂ්ත්‍රයේ වර්ජනය කරපුවාම එක විදිහකට බලපාන්න පුළුවන්. දැඩි බලපෑමක් එනවා අපි පිළිගන්න. බස් ශ්‍රේෂ්ත්‍රයේ වුණාම ඒක සිද්ධ වෙනවා. සමහරක් විට තැපැල් ශේස්ත්‍රයේ හරි මොකක් හරි ඒ තරම් මිනිසුන්ට ඍජුව සම්බන්ධ නැති එකක් වර්ජනය කරපුවම ලොකු බලපෑමක් එන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි සියලු දෙනාට තමන්ගේ අයිතිය දිනා ගැනීම සඳහා කරන්න පුළුවන් එකම දේ තමයි වර්ජනය කිරීම. ඒ නිසා ඔබතුමාලා දෙපොළ මේක සාකච්ඡා කරන්න බැරි කණ්ඩායමක් නෙමෙයි. නමුත් මම හිතනවා ඇමතුමාටත් ප්‍රශ්නයක් ඇති, ඇමතුමාලා දෙපොළටත්. අපි දැන් සාකච්ඡා කරලා අවසානයේදී මොකද්ද කරන්න කියන කාරණා මම හිතන්නේ නෑ අර පළවෙනි පියවර නැත්නම් අර එයාලට වැඩිය පහළ ශ්‍රේණියේ ඉන්න අයගේ උසස් වීම නැත්නම් ඉහළ අංශයට එයාගේ වැටුප්තලය ගෙනාවේ නැත්නම් මේ විෂමතාවය එන්නේ නෑ. දැන් අද එයාට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඒ තියෙන පරතරේ පිළිබඳව වෙනසක් ඇති වෙලා තියෙනවා. සමහරක් විට මේක ක්‍රියාත්මක වෙන තුරුගත්ත ක්‍රියාමාර්ග උඩ ලැබුණ මුදලට වැඩිය රුපියල් 1000ක් 1500ක් යම් අඩුවක් වීමේ අවදානම් තත්ත්වයක් පිළිබඳවත් මේ අය අපිට මේ අය කරුණු පැහැදිලි කරමින් සිටිනවා. ඒ නිසා විශේෂයෙන් පාර්ශ්ව දෙකම වගකීමෙන් ක්‍රියාත්මක කරන්න ඕනේ. අර සුනිල් හඳුන්නැති මන්තුමා කියපු කාරණයට මම 100%ක් එකඟයි. අපි දිගින් දිගටම දකින කාරණේ තමයි මේ ඇතුලේ කටයුතු සඳහා නැත්තම් මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ කටයුතු සඳහා මුදල් වෙන් කිරීම බොහොම ඉක්මනින් සිද්ධ වෙනවා. දැන් ඔබතුමා ලා දැක්කනේ අර අපේත් මන්ත්‍රීවරු හිරවුණා ඇතුලේ ඔබතුමා ලිෆ්ට් එක ඇතුළේ හිටියේ නෑ මම දන්න තරමට. නමුත් ඒක විනාඩි 15ක් නතර වුණාම මිලියන් මතන 100ක්ද කොහෙද ලොකු ගාණක් වෙන් කෙරුවා මේ පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එක විනාඩි 5ක් ඉර වුණා. එහෙමනම් අද අපිව මෙතෙන්ට එවන මිනිස්සු මිලියන් ගාණක් හිර වෙනවා දුම්රිය තුලවල්. ඒ නිසා අපි 4-5 දිනක් මේක හිර වුණාම විනාඩි 15න් ඒක අරපුවාම ඒක පාවිච්චි කරන්න බෑ කියලා අපි මිලියන් 100ක් වෙන් කරනවා නම් ලිෆ්ට් එක ඔක්කොම අලුතෙන් දා මිනිස්සු මිලියන් 100ක් විතර හවස පහට දුම්රිය තොටුපොළේ හිර වෙනකොට ඔබතුමාට ඒ මුදල වෙන් කරලා දෙන්න බැරි නම් මංගල සමර ඉර ඇමතුමාට ඒක ක්‍රියාත්මක කිරීම සඳහා බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණේ මතක් කරමින් මම කතා අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.